නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න උතුම් ධර්මානුශාසනාව සමග සම්බන්ධ වෙන මොහොත. පින්තුනි අද දවසේ අපි මේ බ්‍රහ්මචර්යාවක තියෙන වැදගත්කම, ඒ වගේම උතුම් සීලයක් තුළ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ශික්ෂාපදේ විශේෂයෙන් මේ වැරදි කාම සීවණයෙන් වැළකීම, මෙන්න මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන කාරණා, ඒ වගේම දුස්සීලකම, සල්ලාලකම්, එවැනි දුරාචාරයකට යෙදුනට පස්සේ ඒවෙන් ලැබෙන විපාක, සමහර දේවල් ditta ධම්ම වේදනීය වශයෙන් මේ බුද්ධ ශාසනයේ සඳහන් වෙනවා සමහර විපාක, ඒ මොහොතේම ලැබිච්ච විපාක. එනිසා මෙන්න මේ කාරණිය ගැන අද අපි මේ ධර්මානුශාසනාවෙදි විමසලා බලමු. මොකද අපිට සමාජයේ තුල බලනකොට අපිට නිතර වර්තමානයේ දකින්න ලැබෙන දේවල්, දැන් අමුතු අල්ලස් පගාවල් තියෙන්නේ. එතකොට දැන් අපිට නිතර අහන්න ලැබෙන්නේ දැන් ඉස්සර මිල මුදල් වලින් පගාවල් ගත්ත සමාජයේ දැන් ලිංගික අල්ලස් ගැන අපිට අහන්න ලැබෙන්නේ. ඒ නිසා මෙවැනි සමාජයක් තුළ අපිට පේනවා මිනිස්සු කෙලෙස් වලින්ම විකෘති වෙලා විකෘති වෙලා කෙලෙස් වලින් දැවි දැවි ජීවත් වෙන ලෝකයක් බවට පත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බුද්ධ දේශනාවල සඳහන් වෙන ආකාරයට දැන් ওই චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එකින් එක අකුසල් මිනිස්සු මේ අකුසල් වලට පෙළඹීම තුළ ආයුෂ පිරිහිලා පිරිහිලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටමට පිරිහෙනකොට අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ ලෝකේ ව්‍යාප්ත වෙනවා. එතකොට මේ අධර්ම රාගයේ ව්‍යාප්ත වීමත් සමග මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 ඉඳන් පහළට පිරිහිලා පිරිහිලා අවුරුදු 10 දක්වා වේගෙන් පිරිහිලා යනවා. එතන අධර්ම රාගය කියලා පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිරිමි පිරිමි කෙරෙහි රාගිකව ඇදිලා යනවා කියන විකෘතියක්. ඒ වගේම කාන්තාව කාන්තාව ගැන විකෘති රාගයකින් ඇදිලා යනවා. එතකොට අපිට පේනවා මේවා වර්තමානයේ ලංකාව තුල පවා යම් නීතිගත කරගන්න දඟලන පිරිසක් ඉන්නවා. සමහර රටවල් වල අපිට පේනවා මේ විකෘති දේවල් නීතිගත වෙලා. එතකොට මේ විකෘතිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයුෂත් පිරිහෙන්න බලපාන විකෘති සත්තුන්ටත් අන්ත මට්ටමට මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා යනවා. රාගය කියන්නේ ගින්නක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගය හා සමාන ගින්නක් ලෝකේ නැහැ. මේ රාග ගින්නෙන් දැවෙන අය සමහර වෙලාවට තමන්ගේ අම්මා තාත්තා, මේ මගේ ඥාතිය නේද, මේ මගේ දුව නේද, මේ මගේ සහෝදරය නේද, මේ මගේ ගුරුවරය නේද, ඒ සියල් මිනිස්සුන්ට අමතක වෙනවා රාගයෙන් දැවුනට පස්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මිනිස් ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට ආසන්න වෙනකොට මේ විකෘති රාගයේ උස්සන්න වෙන සමාජයේ මිනිස්සු එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්ුන්ට අන්ත කාලයක් එනවා කියන. ඒ තරම් දැන් ඔබ දැකලා ඇති තිරිසන් සතුන්ට මේ මගේ හිතවතෙක්ද, මේ සහෝදරයෙක්ද, වැඩිමහල්ද, ඥාතියද, ඒව නැහැ. ඔවුන්ට තැනක් නොතැනක් නැහැ. එතකොට මෙවැනි සමාජයකට මිනිස්සු මනුස්ස ශරීර තිබුණාට කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්ත මිනිස්සු බවට පත් වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ පංචශීලයේ ගැන ශික්ෂාපදවල පෙන්නලා දීපු කාරණා, ඒ වගේම මේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමේ වටිනාකම, මේ කාරණා ගැන අපි විමසලා බලමු. ඒ තමයි ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙනකන් තියෙන බ්‍රහ්මචාරී ජීවිතය. තරුණ කාලේ, ඊළඟට ළමා කාලේ, පාසල් යන වයස වෙන්න පුළුවන්, කෙනෙක් විවාහ වෙනකන් කුමර බඹසර, කුමරි බඹසර කියලා ධර්මයේ පෙන්නනවා, ඒක බ්‍රහ්මචර්යාව. තමන් නීත්‍යානුකූලව තමන්ගේ දෙමව්පියෝ හෝ එක්ක යම් කිසි නීත්‍යානුකූල තමන් විවාහයකට ලක් වෙන තෙක් තමන්ට විවාහක ස්වාමියෙක් එක්ක විවාහක බිරිඳක් සමග නීත්‍යානුකූල විවාහ ජීවිතයකට එකතු වෙන තෙක් කෙනෙක් ගත කර යුත්තේ බ්‍රහ්මචාරී ජීවිතයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ මේක පෙන්වන්නේ කුමර බඹසර, කුමරි බඹසර හැටියට. ඊළඟට විවාහ වුණාට පස්සේ එයා වැරදි කාම සේවනයෙන් වළකිනවා. වැරදි කාම සීවනින් වළකිනවා කියලා කියන්නේ තමන්ගේ බිරිඳ ඉක්මවා ස්වාමියෙක් වෙන අනාචාරي හැසිරෙන්නේ නැහැ. වෙනත් බිරිඳවරු කරා රාග සහිත සිතකින් යොමු වෙන්නේ නැහැ. ඊළඟට බිරිඳක් තමන්ගේ ස්වාමියා ඉක්මවලා වෙනත් පරපුරුෂයන් සල්ලාලයන් පසුපස දුවන්නේ නැහැ. එතකොට ස්වාමියෙක් බිරිඳගෙන් බිරිඳ ස්වාමියාගෙන් සතුටු වෙමින් ඔවුන්ගේ ජීවිතය ඒ අය තුල ඔවුන් ගත කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒක සමචරියාවක්. හැබැයි විකෘති තත්ත්වයකට පත් වුණාට පස්සේ පෞල් ජීවිතවල ඔබ බලන සමාජය තුළ පෞල් අවුල්, සැක සංකා, මිනීමැරුම්, අපරාධ, සමහරලාට මේ විවාහ වෙලා ටික කාලෙයි මුළු පෞලම විනාශ වෙලා යන. එතකොට මේ සියලු දේවල් වලට හේතුව සැක සංකා ඇති වෙන්න හේතුව සිල්වත්කමක් නැතිවීම. විශේෂයෙන්ම මේ තුන්වෙනි ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න බැරි වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන කාරණා ඇසුරෙන් අපි ඒවැ ආදීනව ගැන විමසලා බලමු. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ තුල ඉසිදාසි රහත් වික්ෂුණියගේ කතාව තියෙනවා. හරිම පුදුම කතාවක්. මේ ඉසිදාසි කියලා කියන්නේ අරහත්වයට පත් වෙන පෙර එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ දඹදිව බොහෝම ධනවත් සිටු පවුලක එකම දුව, ලස්සන දරුවා, පවුලටම හිටපු එකම දුව. ධනේ තියෙනවා, සැප සම්පත් තියෙනවා, දීපල ඕන තරම් තියෙනවා. ඒ නිසා දෙමව්පියෝ කල්පනා කරා අපේ දුවගේ දැන් වයසත් හරි විවාහ කරන්න හොඳ ධනවත් ස්වාමියෙක්, දැන් තමන්ගේ පවුලට ගැළපෙන ඒ වගේම ධනේ තියෙන නගරයක තවත් සිටු පවුලක තරුණියෙක්ව දෙමව්පියෝම එකතු වෙලා ඉසිදාසිගේ කැමැත් අකමැත්තක් තිබුණේ නැහැ, දෙමව්පියෝ කරන දෙයකට මාත් කැමතියි කියලා දැන් විවාහය බොහොම ජයට සිද්ධ වුණා. දැන් ඔන්න ඉසිදාසිගේ පළවෙනි විවාහේ ඉසිදාසි බොහොම ගුණහපත් දරුවෙක්. තමන්ගේ ස්වාමියාට දෙවි කෙනෙකුට සලකනවා වගේ බොහොම ගෞරවයෙන් සලකන්. ස්වාමියාගෙට එනකොට ගමනක් ගිහිල්ලා රසාවකට ගිහිල්ලා ආවත් පාද ඌවණී කළ වැඳලා කියනවා ගෙට ගන්න. ඒ තරම් ස්වාමි භක්තියක් ගෞරවයක් තිබුණා. හැබැයි ටික කාලයක් එකට ජීවත් වෙලා දවසක් මේ ස්වාමි අම්මා තාත්තා ළඟට ගිහින් කියනවා මට නම් මෙයා එක්ක ජීවත් වෙන්න බැරිය කියලා. මෙයා ගෙනාපු දිහාවකටම ගිහින් බාර දෙන්න කියලා. ඒ වෙලාවේ දෙමව්පිය අහනවා පුතේ ඇයි මේ දුවගේ මොකද්ද තියෙන අඩුව, කොච්චර ගුණහපත් දරුවෙක්ද, දැන් අඩුවක් කියන්නත් නැහැ, වැරද්දකුත් නැහැ, චෝදනාවකුත් නැහැ. කියනවා නෑ යාගේ වැරද්දක් මට පේන්නේ නැහැ, හැබැයි මට යා එක ඉන්න බෑ කියලා. ඔන්න බලන්න කර්ම විපාකේ නැහැටි. මට මේ යා එක ජීවත් වෙන්න බෑ කියලා. ඒ නිසා ගෙනාපු දිහාටම ගිහින් අරලින්න මං යනවා කියලා නැත්තම් ගිහ හැරුණු අතේ. අවසානයේ ඒ ස්වාමියාගේ දෙමව්පියෝ අනේ මෙච්චර හොඳ ගුණහපත් දරුවෙක්, අනේ අපේ කොල්ලට මොනවා වුණාද මන්දා කියලා අඬ අඬා ගෙනහිල්ලා ඉසිදාසිව ඉසිදාසිගේ දෙමව්පිය ළඟට බාර දීලා ආවා. දැන් ඔන්න පළවෙනි විවාහය අසාර්ථකයි. කිසිම හේතුවක් චෝදනාවක් වැරද්දක් නැහැ, හැබැයි විවාහය අසාර්ථකයි. දැන් ඉසිදාසි ඇයි මට මෙහෙම වුණේ කියලා හැඬු කඳුලින් වැරද්දකුත් නැහැනේ හිත හදා ගන්නවා. කොහොම දුකසේ අඬ අඬා ඉන්නකොට ඉසිදාසිගේ දෙමව්පියෝ කල්පනා කරන්නේ අපේ දුව මෙහෙම ජීවත් වෙලා අපි නැති කාලෙක දුවට ජීවිතේ තනි වෙනවා නේද. දැන් කල්පනා කරලා කිව්වා දුවේ කරන්න දෙයක් නැහැ, අපි වෙන විවාහයක් බලමු කියලා. දැන් දෙමව්පියන්ගේ කැමැත්ත නිසාම දැන් පළවෙනි විවාහය අසාර්ථකයි. ඒ තරම් ධනයක් තියෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. දැන් ඒ නිසා සාමාන්‍ය පවුලක, සාමාන්‍ය ධනයක් තියෙන පවුලක තරුණයෙකුට තමන්ට ධනෙ තියෙන නිසාම දැන් ඔන්න දෙවනි විවාහය සිද්ධ කරා. දැන් ඉසිදාසි අර සියල්ල අමතක කරලා මේ ස්වාමියා එක්කත් බොහෝම ගෞරවයෙන්, ස්වාමි භක්තියෙන්, ගුණ යහපත්ව ජීවත් වුණා. හැබැයි ටික දවසයි ඒ ස්වාමියාත් කිසිම හේතුවක් නැතුව ගෙදරට ගෙනහලා දාලා ගියා, මට මෙයා එක්ක ඉන්න බෑ. ඉතින් ඒ දෙමව්පිය අහනවා ඇයි පුතේ අපේ දුවගේ මොකද්ද තියෙන අඩුව, නෑ කිසිම වැරද්දක් නෑ, මට මෙයා එක්ක ජීවත් වෙන්න බෑ කියලා ගෙනහලා දාලා ගියා. දැන් ඉසිදාසි අඬ අඬා ඉන්නකොට ඔහොම කාලි ගෙවිලා යනකොට දැන් ඉසිදාසිගේ අම්මා තාත්තා දුක් වෙනවා. අනේ අපි නැති කාලෙක දුවට යන්නේ මොන වගේ ඉරණමක්. දවසක් පාරේ ඇවිදගෙන යනකොට දැක්කා හොඳ හැඩි දැඩි තරුණෙක්, හැබැයි හිඟන්නේ පාරේ හිඟමනේ යනවා. ඉසිදාසිගේ තාත්තට කල්පනා වුණා අපිට දීපල තියෙනවා, අපිට මේ තරම් ලස්සන සිටු මැදුරක් තියෙනවා, අපිට මොනවෙන්ද අඩු, කමක් නෑ මේ තරුණියව හරි අපිට හොඳට ඇඳලා කරලා අපිට සල්ලි තියෙනවා, දීපල තියෙනවා, දුවට ආදරෙන් හරි ඉන්න තෑ කියලා පැත්තකට අඬ ගහලා ඇහුවා පුතේ මොකද මේ ඔබ හිඟා කන්නේ. ඊට පස්සේ ඉතින් විස්තර දැනගත්තට පස්සේ කිව්වා නෙමෙයි අර ඈතින් පේන්නේ අපේගේ මේ ඔක්කොම අපේ දේපල අපිට කුඹුරු අතු පිට ඉඩ කඩන් තියෙනවා. ඔබ කැමති නැද්ද ඇහුවා දුවෙක් ඉන්නවා අපිට එකම දරුවා විවාහ කරගෙන මේ දේපල බලාගෙන ඉන්න. එක පාට හා මාමි කියෝ මිනිහ හරි සුයිප්පයක් ඇදුනා වගේනේ හා මාමි කියෝ. ඉතින් දැන් නාවල කරලා අර හඩු ගඳ යවලා ඇඳුම් දීලා තරුණියක් හැටියට ටිකක් ලස්සනට පෙනුමට අරගෙන දුව ළඟට එක්කන් ගිහිල්ලා කීවා දුවේ මේ අන්තිම වතාව මේකට කැමති වියන් කීවා. දරුවා බෑ කියද්දි දෙමාපියන්ගේ කැමැත්ත මතම තුන්වෙනි විවාහය සිද්ධ කරා. දැන් විවාහ වෙලා දැන් අර ගෙදරම ජීවත් වෙනවා දෙමාපියොත් ඉන්නවා. ටික කාලෙයි දවසක් අර තරුණයා ඇවිල්ලා බිනිඳගේ අර ඉසිදාසිගේ තාත්තා ළඟට ඇවිල්ලා කීවා කෝ මාමේ මගේ අර තැටිය මගේ ඇඳුම් ටික දෙන්න මට මෙයා එක්ක ජීවත් වෙන්න බෑ මීට වැඩිය හොඳයි මට හිඟා කන එක කියලා කිසිම වැරැද්දක් නැහැ පාරට බැහැලා ගියා යන් අතහැරලා ගියා. බලන්න කර්ම විපාක එනකොට හේතුවක් නැහැ කරපු අඩුපාඩුවක් නැහැ වැරැද්දක් නැහැ එච්චර සාමි භක්තියෙන් ජීවත් වෙලත් විවාහයක් හරියන්නේ නැහැ. ඉසිදාසි කල්පනා කරා මන්නම් ජීවිතේ නැති කරගන්නවා මං එක්ක මේ උඩින් පැනලා මැරෙනවා පහළ බලනකොට ජීවිතේ නැති කරගන්න පාර යනවා නන්දා කියලා භික්ෂුණියක්. ඒ වෙලේ හිතුණා එක්ක මං පැවිදි වෙනවා. පහළට බැහැගෙන බැහැගෙන තමන්ගේ සිටු මැදුරෙන් පහළට ගිහිල්ලා පාරට ගිහිල්ලා වැඳලා ආරාධනා කරා සිටු මැදුරට දානය පූජා කළා වැඳලා කිව්වා අනේ මට මාව පැවිදි කරගන්න පුළුවන් පුළුවන් කීවා. දෙමාපිය කල්පනා කරා මේ මැරෙනවා මැරෙනවා කී කී ඉන්නේ මැරෙනවට වැඩිය හොඳයි පැවිදි වෙන එක කොහේ හරි පේන්න හරි ජීවත් වෙනවනේ. අන්තිමට දෙමාපියන්ගේ කැමැත්ත මත ඉසිදාසි පැවිදි වුණා. ওই විදිහට තමයි ඉසිදාසිය භික්ෂුණියක් බවට පත් වෙන්නේ. පැවිදි වෙලා බණ භාවනා කරා සීල සමාධි ප්‍රඥා වැඩුවා. ටික දිනකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වුණා. පින්වතුනි ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානි පෙර ජීවිත දකින්න පුළුවන්. චුතූපපාත ඥානි කෙනෙක් මරුණට පස්සේ උපත කරා යන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම ආසවක්කේ ඥානි තමා තුළ කෙලිසුන්ගෙන් ප්‍රහාණය වෙච්ච හිතක් තියෙන බව තමන්ට වැටහෙන මේ ත්‍රිවිද්‍යා ඇති ඉසිදාසි රහත් භික්ෂුණිය දවසක් භාවනා කරනකොට බැලුවා ඇයි මට මෙහෙම වුනේ මගේ කිසිම වැරැද්දක් නැතුව ඇයි මේ විදිහට මාව මේ තරම් මේ සාමිවරු මාව අතහැර හැර ගියේ ඇයි මට මෙහෙම දෙයක් වුනේ මම පෙර කරපු කර්ම විපාකයක්ද කියලා පෙර ජීවිතවල කර්මයේ පැත්ත විමසගෙන ගියා. බලාගෙන බලාගෙන යනකොට ආත්ම හතකට පෙර රැස් කරගත්ත කර්ම විපාකයක් මේ තාම ගෙවන්නේ. බලන්න ඔබ කර්මීය ස්වභාවය කරන අකුසල්වල මේ සල්ලාලකම්වල භයානකකම මේ ඉසිදාසිගේ කතාවෙන් හොඳට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ආත්ම හතකට පෙර පිරිමි කෙනෙක්. එතකොට ඉසිදාසි ආත්ම හතකට පෙර පිරිමියේ රන්කරුවෙක් කියන රත්තරන් වලින් නිර්මාණ කරපු රන්කරුවෙක් ඒ කාලේ. ඒක තමයි රැකියාව. බොහොම ලස්සන තරුණී. හැබැයි මේ තරුණ වයසි තරුණ මදේ මෙන්න මේ කෙලෙස් තුල පුළුවන් තරම් තරුණ කාන්තාව එක හිතවත් දෙවි සල්ලාලකමේ ගිහිල්ලා බොහෝ කාන්තාවන්ව අමාරුවේ දාලා ඒ රැස් කරගත්ත අකුසල විපාකේ තමයි මේ තාම ගෙව ගෙවා යන්නේ. බලන්න ආත්ම හතක් ආපු හැටි මේකේ සඳහන් වෙනවා ආත්ම හතකට පෙර පිරිමි කෙනෙක් හැටියට තුන්වෙනි ශික්ෂාපදේ බිඳලා වැරදි කාම සීවණින්ම ජීවත් වෙලා අකුසල් කරලා කරලා මරණින් මත්ති නිරයට වැටෙනවා. නිරේ දුක්ඛින්දලා දුක්ඛින්දලා අපායේ ඒ කර්මයේ බොහෝ කාලයක් ගෙවලා අපායෙන් චුත වෙලා එනවා තිරිසන් ලෝකෙට. තිරිසන් ආත්ම තුනක් ගැන තියෙනවා. ඉස්සල්ලාම උපදින්නේ වඳුරු පැටියෙක් වෙලා වඳුරු රැළක උපදිනවා. මේ පුංචි වඳුරු පැටියා පුංචි කාලෙම වඳුරු රැළේ එක වඳුරෙක් පුරුෂ නිමිත්ත සූර්ලා දානවා. එතන පණුව ගහලා තුවාල වෙලා කුණු වෙලා අර වඳුරු පැටියා මැරෙන්නේ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා. ඒ තිරිසං ආත්මේ මරණයට පත් වෙලා උපදිනවා වහු පැටියෙක් වෙලා ඉපදුනා එළ දෙනකගේ කුස. මේ වහු පැටියා ටිකක් ලොකු මහත් වෙනකොට හරකුන්ගෙන් වැඩ ගන්න. වැඩ ගන්නකොට මොකද කරන්නේ? කරාඹනවා. ඒ කරාඹනකොට එතනම තුවාල වෙලා කුණු වෙලා පණුව ගහලා මේ වහු පැටියා මැරුණා. ඊළඟට ඉපදුනා බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදිනවා. බුරුවන්ගෙනුත් වැඩගන්න වැඩගන්නකොට කරාමනවා කරාමනවා කියන බොහෝ දෙනෙක් දන්නවා සත්තුන්ගේ බලන්න ඒවත් කර්ම මේ කරපු අකුසල් එක්ක උෂණ තලනවා ඒවත් තලනකොට එතන ඇතිවෙච්ච තුවාලකින් අර බූරු පැටියාගේ කුණු වෙලා පණෝ ගැහුවා පණෝ ගහලා ඒ සතා දුක් විඳලා මරණයට පත් වුණා දැන් බලන්න නිරේ දුක් විඳා අපාය අකුසලයේ ගෙවල තිරිසන් ආත්ම තුනක් ලැබුවා ඒ ආත්ම තුනේම ඒ තිරිසන් සත්වය මරණයට පත් වෙන්නේ පුරුෂ නිමිත්තම පණෝ ගහලා කුණු වෙලා ඊළඟට ආව මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකෙට එනකොට පිරිමිත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුරුෂකෙක් වෙලා ඉපදුනේ අන්න රැස් කරගත්ත කර්ම විපාකේ දැන් බලන්න ආත්ම හතකට පෙර පිරිමියෙක් හැටියට කරපු කර්ම විපාකේ අපාය ගෙවලා තිරිසන් ආත්මවල ගෙවලා මනුස්ස ලෝකෙට එනවා එන්නේ පිරිමියෙකුත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුරුෂකෙක් වෙලා ඒ ජීවිතේ අනන්ත නිന്ദා විඳලා මිනිස්සුන්ගෙන් ගුටි බැට කාලා නොයේක් වද වේදනා විඳලා දුක් විඳලා මරණයට පත් වුණා මරණයට පත් වෙලා ඊළඟ ජීවිතේ ආයි ඉසිදාසි වෙන්න පෙර ඉපදුනේ දුප්පත්ම පවුලක කාන්තාවක් අන්න අවසානයේ නතර වුණේ දුප්පත් පවුලක කාන්තාවක් වෙලා ඒ ජීවිතේ දෙමව්පියෝ ණය ගෙවා ගන්න බැරුව ණයකාරයෝ හිලව්වට මේ දුව ඇදගෙන යනවා වද විඳලා වහලෙක් වගේ වැඩ කරලා මුළු ජීවිතේම දුක් විඳලා මරණයට පත් වෙනවා ඊට පස්සේ තමයි ඉසිදාසි වෙලා උපදින්නේ දැන් ඒ ආත්මෙට එනකොට ඉසිදාසිගේ ආත්මෙට එනකොට හත්වෙනි ආත්මෙ දැන් මේ ආත්ම හතක් සසරේ මේ කර්මෙ ගිවාගෙන ඇවිල්ලා හැබැයි ලස්සන ශරීරයක් තියෙනවා දැන් කොහොම ධනවත් පවුලක ඉපදුනා හැබැයි විවාහයක් නම් හරියන්නේ නැහැ අර රැස් කරගත්ත කර්ම විපාකේ පස්සෙන් ඉන හැටි එතකොට අපිට පේනවා මේ කරගෙන පව්කම් වල සල්ලාලකම් වල විපාක සසරේ එනකොට සමහර ආත්ම ගණන් කල්ප ගණන් මේවා ගෙව ගෙවා සසරේ දුක් විඳ යන්න වෙනවා ඒ නිසා පින්වතුනි එදා ඉසිදාසි රහත් භික්ෂුණිය පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් ආත්ම හතක් ආපස්සට බලලා තමන් සසරේ කරපු කර්ම විපාකී ස්වභාවය තේරුම් ගත්තා එතකොට බලන්න පිරිමියෙක් හැටියට ආත්ම හතකට පෙර රැස් කරගත්ත මේ අකුසල විපාකේ අවසානයේ නතර වුණේ කාන්තාවක් වෙලා දැන් මේකෙන් කියන්නේ නෑ කාන්තාවක් අනිවාර්යයෙන්ම කාන්තාවක් වෙලා ආයි උපදින්නේ මේ වැරදි කාම සේවනයේ වෙලා කියලා. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. කාන්තාවක් වෙලා උපදින්නේ කාන්තා ශරීරයට ඇලුම් කරන නිසා. කාන්තාවක් යලි යලි කාන්තා ආත්මයක්ම උපදින්නේ ඒ කාන්තාව කාන්තා ආත්මයට ඇලුම් කරනවා කියනවා. දැන් ඔබ බලන්න ඔබේ නිවසේ වැඩිපුරම කණ්ණාඩිය ළඟ ඉන්න පිරිමියා නෙමෙයිනේ. වැඩිපුරම කණ්ණාඩිය ළඟ කොණ්ඩෙද ඇහි බැඹද නියපොත්තද දත්තිකද තොලද මේ හැම දෙයකම ඒ ආලේපන ගල්වමින් මේ සියලු දේවල් කවදාවත් ගෙවල් වල තරුණියෝ පිරිමියයි මේව නැහනේ. එහෙම ඉතින් කරනා ඉන්නවනේ යම්කිසි පොඩි දුර්වලතාවයක් මොකක් හරි අනිත් පැත්තක තියෙන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ කාන්තාව කාන්තා ආත්මයට ඇලුම් කරනවා. තමන්ගේ කොණ්ඩේ කෙස්වල ඉඳන් මුළු ශරීරයේ සම්මස්නහර මේ හැම අවයවයක් ඇඟපසඟ තමන්ගේ රූපයට ආස කරනවා. ඒ ආසා කිරීම තුළ තමන්ගේ රූපය ගැන ඒ පහළ කරගන්න චේතනා නිසා ආය ආයමත් කාන්තා ආත්මයන්ම ලැබමින් තමයි සසර යන්නේ. හැබැයි කාන්තාවකට කාන්තා ආත්මෙන් අත මිදෙන්න නම් ධර්මී සඳහන් වෙනවා මේ කාන්තාවක් වෙලා ඉපදීම තුළ තමන්ගේ කයේ ආදීනව සිහි කරන්න කියන. ඒ තමයි පිළිකුල් වශයෙන් තමන්ගේ කය දිහා බලන්න පුරුදු වෙන්නේ. මේ ඇස කන නාසය දිවකය මනස ගැන මෙනෙහි කර කර බලන්න. ධාතු මනසිකාරය පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් මේ කෙස්වල ඉඳන් මේ කුණුප කොටස් වෙන වෙනම වෙන් කර කර ඒවැ යථා ස්වභාවයේ නුවණින් දකින්න නුවණින් විමසන්න. ඊළඟ දේ තමයි කාන්තාවකට පිරිමි ආත්මයක් ලබන්න නම් පතිවෘතාව බිරිඳක් නම් ඔබ තමන්ගේ ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව සිල්වත් ජීවිතයක් ගත කරමින් වැරදි කාම සීවෙනින් වැළකීලා පතිවෘතාව ආරක්ෂා කරන්. ඊළඟට පෝයට හරි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් තමන් ගුණධර්ම රකින්න. ඒ විදිහට සීල ගුණධම් රකිමින් ගුණධර්ම ඇතුව ජීවත් වුනොත් ඒ කෙනාට පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කරමින් ගුණධර්ම පුරනකොට කාන්තා ආත්මය ආදීනව මෙනෙහි කරනකොට කාන්තාවකට පිරිමි ආත්මයක් ලබන්න පුළුවන්. හැබැයි පිරිමියෙක් පිරිමි ජීවිතය තුළ අර වගේ සල්ලාලකම් කරොත් නොයෙක් විදිහට කාන්තාවන්ව තලාපෙලා ඊළඟට රාගික සිතුවිලි තුළ ඔවුන්ට පීඩනයට ලක්කරමින් කාන්තාවන් අමාරුවී දදා එවැනි අකුසල් රැස්කරොත් අපායෙත් ගිහිල්ලා තිරිසන් ලෝකවලත් ගිහිල්ලා දුක් විඳල අන්තිමට නතර වෙන්නේ පිරිමි ආත්මි නැති කරගෙන කාන්තාවක් වෙලා තමයි අවසානය නතර වෙත්. අන්න ඒ නිසා පින්වතුනේ ඔබේ ජීවිතවල ඔබ මේ ශික්ෂාපද ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා මහණෙනි මේක ගින්නක් කියනවා. මේ රාගය හා සමාන ගින්නක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නේ කියනවා. අපිට පේනවා සමහරුන්ට රාග ගින්නෙන් දැවෙන්න පටන් ගත්තට පස්සේ සමහරුන්ට ආදීනව සිහි වෙන්නේ අපායයි කියලා හිතුනත් සමහරු හිතෙනවා නෑ මං මේ වැඩේ කරලා යන අපායක යන්නම් කියලා. සමහරු එහෙමත් හිතනවා කමක් නෑ අපාය කියත් කමක් නෑ. ඒක ඊපස්සේ වෙන්නේ කියලා හිතන්න පුළුවන්. සමහරු හිරේයි ඒත් හිතනවා කමක් නෑ හිරේ ගියක් කමක් නෑ. එතකොට ඒ මට්ටමට ඔබ දැකලා ඇති සමහරු මුළු ජීවිත කාලෙම විනාශ කරගෙන එක්ක මැරුම් කනවා පිහියනුම් කනවා මේ වගේ සම්බන්ධතා නිසාම එක්ක පිහියෙන් යන්න කියයි එක්ක අනියම් සම්බන්ධයක් නිසා මිනි මැරුමක් වුණා කිය දවස ගානේ අපිට කොච්චර මේ වගේ දේවල් අහන්න ලැබෙනවද. එතකොට අපිට පේනවා මේ අපරාධ එන්නේ ඉන්නම වැඩිවීම තුල වැඩිපුරම එකක් ද්වේෂයේ පැත්ත අනිත් එක රාගයේ පැත්ත. මේ සසරේ අපි ඉපදීපදී යන්නේ රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල ධර්මයන් නිසා. ඒ නිසා ඔබ ඔබේ හිත දිහා බලන්න. සමහර වෙලාවට දැන් මිනිස්සු මේ තුල විවෘතව දකින්න කැමති නෑ. දැන් සමහර ලාවට අපි තරහ යනවද කියලා ඇහුවොත් තරහ නම් යනවා කියලා. හැබැයි රාගෙම අනේ නෑ අපිට නම් ඒව නෑ කියනවා. එතකොට තමන්ගේ හිතේ සිතුවිලි වල ස්වභාවය තමන්ට විවෘතව තේරුම් ගන්න දකින්න තමන් දක්ෂ වෙයි. හිත දිහා බලන්න. තමන්ගේ හිතට තමන් ගරහ කරන්න මොනතරම් පහත් හිතක්ද මොනතරම් ලාමක හිතක්ද. පිංගතුනි පහත් සිතුවිලි වලට දන්වන් ලැබිච්ච දේවල් ධර්මයේ තියෙන ඔබ අහලා ඇති. කච්චාන මහරහතන් වහන්සේ රත්තරම් පාට ලස්සන ශරීරයක් තිබිච්ච මහා පින්වන්ත මහරහතන් වහන්සේ නමක් මහා කච්චාන මහරහතන් වහන්සේ. දවසක් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ දානීය වළඳලා පාත්‍රයේ තෝදලා තියලා පොකුණක් තියෙනවා. මේ පොකුණෙන් චුට්ටක් අර දහඩියත් එක්ක මූණ අතපය තෙමා ගත්තා. සිවුර චුට්ටක් ගලවලා උන්වහන්සේ පැත්තකින් තියලා අතපය තෙමා ගන්නවා. උන්වහන්සේ අඳනේ ඇඳගෙන හිටියේ. හැබැයි මේ පාරේ යනවා සිටුවරේ සල්ලාල සිටුවරේක් යනවා. මේ සිටුවරයා පාරේ යනකොට බලන්න හිතට එන පහස් සිතුවිලි වල ස්වභාවය. මේ සිතුවිලි කී දෙනෙකුට නම් එනවද කියලා ඔබ දිහා තමන්ගේ හිත දිහා බලන්න. මේ පහත් සිටුවරයා එතනින් යනකොට අර මහරහතන් වහන්සේගේ රත්තරම් පාට ලස්සන ශ්‍රී ශරීරය දිහා බලලා වැරදි පහත් සිතුවිල්ලක් ඇති වුණා. ඒ දේශනාවේ තියෙන විදිහටම ගත්තොත් හිතුවා අනේ මේ හාමුදුරුවන්ගේ ශරීරය ලස්සන මේ හාමුදුරු මගේ ගෑණි වුණා නම් කියලා හිතුවා. බලන්න පහළ වෙච්ච පහස් සිතුවිල්ල. ඒ සිතුවිල්ල හිතට එනකොටම තමන්ගේ පුරුෂ නිමිත්ත සැනින් අතුරුදහන් වුණා. කාන්තාවක් බවට පත් වුණා. ඔබ වර්තමානයේ අහලා ඇති ඕන තරම් ওই පිරිමි කාන්තාව වෙනි අපි අහන්නේ. එතකොට සමහරුන්ට ලිංග විපර්යාසයක් වුණා කියනවා. මේ පිරිමියෙක් හැටියට ඉඳලා ටික කාලෙකින් කාන්තාවක් වුණා කියනවා. සමහරුන්ට විකෘතිය වැඩි වුණාට පස්සේ සල්ලි දීලා හරි ඔපරේෂන් එකක් කරලා හරි එක්කෝ ජාන වෙනස් කරගෙන හරි විකෘති වෙනවා සමහරු. සමහරු අකුසලයකට විකෘති වෙනවා. සමහරුන්ට අකුසලයකට විකෘති වෙන සිතුවිලි ඇති වෙනවා. එතකොට එදාර සිටුවරයා මේ පහස් සිතුවිල්ල මේ උතුම් ගුණ ඇති මහරහතන් වහන්සේ නමකගේ ශරීරය දිහා බලලා මගේ බිරිඳ වුණා නම් මගේ ගෑණි වුණා නම් කියලා හිතුවා විතරයි තමන්ගේ පුරුෂ නිමිත්ත අතුරුදහන් වෙලා ලිංග විපර්යාසයකට ලක් වෙලා කාන්තාවක් වෙනවා. එදා මේ සිටුවරයට ලැජ්ජයි ආයිතින් ගෙදර යන්න පුළුවන්ද? එදාම පැනලා දිව්වා කරත්තෙන් බැහැලා පැනලා දිව්වා වෙන ඈත ගමකට. එතකොට අපිට පේනවා සිතුවිල්ලකට මෙවැනි දඬුවමක් ලැබෙනවා නම් ක්‍රියාව තුළ මොනතරම් දඬුවමක් සංසාරේ විඳින්න සිද්ධ වෙනවද? ඔබ අහලා ඇති සමහර රහත් භික්ෂුනි දැන් උප්පලවන්නාව නොයෙක් විදිහට පහත් විදිහට උප්පලවන්න අරහත් භික්ෂුණියට කරදර කරපු නන්ද මානවකයා ගැන බහලා ඇති. ඒ අපරාධයේ කරලා පොළොවට අඩිය තියනකොටම පොළොව පලාගෙන ගිනි දැල්ලේ කපා හිට මැදිලා යනවා. එතකොට අපිට පේනවා සමහර පහත් ක්‍රියාවල්වල විපාක සිල්වතුන්ට ගුණවතුන්ට ගුණධර්ම වඩනායට එවැනි පහත් සිතුවිලි ඇති වෙනවා නම් ඒවැ විපාක සමහර වෙලාවට මෙලොවම අරගෙන යන්න වෙනවා. සමහරු ඊළඟ ජීවිතේ වැ විපාක විඳිනවා. ඊළඟට ඔය ආදීනව ගැන පෙන්නනකොට දේශනාවල සඳහන් වෙනවා වැරදි කාමසේවණී විපාක හැටියට සමහරු නොයෙක් විදිහට ඔය ලිංගාශ්‍රිත රෝගවලට ලක් වෙනවා. දැන් බලන්න සමහරුන්ට කලිසමක් ඇඳගන්න බෑ කුණු වෙලා එක්ක. ඇවිද ගන්න බෑ. එතකොට මේ වගේ නොයෙක් විදිහේ ලෙඩ රෝගවලට ලක් වෙනවා. ඊළඟට හමේ රෝග. දැන් බලන්න මේ හමටනේ ඇලුම් කරන්නේ, හමටනේ ආස කරන්නේ. හම ඇතුලේ තියෙන දේ විනිවිද දැක්කෝ. මේ ඇතුලේ තියෙන ඇට සැකිල්ලකට, බඩවැල් ටිකකට, අර ඇතුලේ තියෙන පෙනහලු මේවට නෙමෙයිනේ රාගෙන් බැඳිලා යන්නේ. ඒ ඔක්කොම වැහිලා යන. අර හමෙන් වැහිලා තියෙන බාහිර ඔපයත් එක්ක රාගෙන් බැඳිලා ගිහිලා රාග සහිත සිතුවිලි වලින් කෙනෙක් විකෘති වුණාට පස්සේ එයාට උපෝපං ආත්ම භාව රැස් කරගත් අකුසල විපාක හැටියට කුෂ්ඨ රෝගීන් වෙලා උපදිනවා කියනවා. මුළු ශරීරේම හොරි, දද, වන, කුෂ්ඨ, හමේ රෝග හටගන්න හේතුවක් වෙනවා. ඊළඟට නොයෙක් විදිහට විකෘති වෙලා ශරීරයේ අවයව විකෘති භාවයකට ලක් වෙනවා කියනවා. ඊළඟට කිසිම චෝදනාවක් නැතුව බොරුවට කතා හැදෙනවා, නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා කියනවා. සසරේ ඒවා පෙර කරපු කර්ම විපාක. ඒ නිසා ඔබ වචනයකින්වත් දැන් බලන්න සිතුවිල්ලකින් රැස් කරගත්තද වචනේ. ඊළඟ දේ තමයි සිල්වතුන්ට ගුණවතුන්ට කතා හැදීම. සමහර වෙලාවට කාව හරි පාවල දෙනවා. ඒ වගේ සමහර ලාවට කාන්තාවන් පාවල දෙනවා. අසවලා මෙහෙමයි මේ දැක්කා වගේ, ආ මෙයා මෙහෙමයි, අරයා එක්ක යාළුවෝ, මෙයා මෙයා එක්ක යාළුවෝ, මෙයා මෙයාත් එක්ක මෙහෙමයි. හැබැයි මේ විදිහට මේ කෙනෙක් ගැන නින්දා අපහාස කරමින් අනුන් මේ වගේ සම්බන්ධ කිරීම තුළ තව කෙනෙකුට බොරුවෙන් චෝදනාවක් කරොත් ඒවැ විපාක තමන් කරා සසරේ තමන්ට කැරකිලා එනවා. තිය නිසා පින්වතුනි ඔබ මේ රාගයේ නැමැති ගින්න ගැන එක දේශනාවක සඳහන් වෙන ඔබ බලන්න තේර තේරී ගාථා. තේර ගාථාවල සඳහන් වෙන්නේ මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා. මේ තේර ගාථාවක සඳහන් වෙනවා එක මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ ජීවිතයේ මේ රාගය උන්වහන්සේ ප්‍රහාණය කරගත් හැටි විස්තර කරනවා. උන්වහන්සේ පැවිදි වුණා. පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තායි, සියලු දුකින් නිදහස් වෙලා නිවන් දකින්න. උන්වහන්සේ කැලේකට යනවා භාවනා කරන්න. ගිහිල්ලා කල්පනා කරා මට මේ රාගයම මතුවෙනවා, රාග සිතුවිලිම හිතට ගලාගෙන එනවා, මට රාගය ප්‍රහාණය කරගන්න මම මලකුණක් දිහා බලාගෙන භාවනා කරන්න ඕන කියලා උන්වහන්සේ අමු සුහුණකට යනවා. අමු සුහුණක් කියන්නේ ඉස්සර ඉතින් මේ වල්ලනව නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනි ඔතලා ගිහිල්ලා කැලේකට ගිහිල්ලා සුහුණ මහා වනාන්තරයට ගිහිල්ලා මිනි වීසි කරලා දාලා යනවා. ඊට පස්සේ එක සත්තු කාලා යනවා, එතන කුණු වෙලා යනවා. එහෙම තමයි ඉස්සර සොහොන් තිබිලා තියෙන්නේ දඹදිව. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේ භාවනා කරන්න සොහොනට යනකොට කාන්තා මලකුණක් තියෙනවා. මිය පරලව ගිහිල්ලා දැන් සති දෙක තුනකට කලින් ගෙනත් දාලා. හැබැයි ඇඟ ඉදිමිලා, කටෙන් පණුව වැක්කිරෙනවා, කන් වලින් නාසයෙන් පණුව වැක්කිරෙනවා. හැබැයි කාන්තා මලකුණ අර ඔතලා තියෙන රෙදි ඇඟ ඉදිමෙනකොට පුපුරලා තැන් තැන් වලින් අර පණුව ගහලා තිබුණත් කාන්තාවගේ මේ ශරීරයේ කලව පපුව මේවා පණුව ගගහරි මේවා දකිනවා. ඒ කාන්තා මලකුණ දැකලා රාගය විස්සුනා කියනවා. එතකොට හිතන්න මේ හිත මොනතරම් පහද්ද කියලා, මේ හිතේ මොනතරම් පහස් සිතුවිලි හිත අභ්‍යන්තරේ හටගන්නවද කියලා බලන්න. ඒ වගේ ඔබ අහලා ඇති ඕන තරම් ওই පත්‍රේ විකෘති මේ මලකුණු හරි සමහරුන්ට මලකුණ එක හරි ඉන්න විකෘති චරිත නැද්ද සමාජය අහලා ඇති ඕන තරම්. එතකොට ඒ වගේ මේ ස්වාමීන් වහන්සේට අර මලකුණ දැකලා රාගය ඇති වුණා. හැබැයි උන්වහන්සේ ඒ මොහොතේම තමන්ගේ හිතට ගරහා කරගත්තා. ඒ පහත් හිත ඔබ මාව කොච්චරනම් පහත් මට්ටමට ඇදලා දානවද? සසරේ මේ රාගය නිසා ඔබ මාව අපාය ගෙනිච්චා නේද? ඔබ මාව තිරිසන් ලෝකෙට ඇදගෙන යන්න ඇති, ඔබ මාව ප්‍රේත අපායට අරගෙන යන්න ඇති. උඹයි ඔය රාග සහිත සිතුවිලි නිසාම මං කොච්චර මැරුම් කාලයක්ද දැන් මේ කාටද බලන්නේ තමන්ගේ හිතට තමන්ගේ කෙලෙස් හිතට තමන්ම ගරහා කරගෙන ඉක්මනින් එතනින් ඉවත් වෙලා ගහක් යට වාඩි වුණා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මැරුණත් නැගිටින්නේ අද මේ පහත් රාගේ ප්‍රහාණය කරගෙන මිසක් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකින් දත් මිටි කාගෙන දිව උඩු තල්ලට තියලා තද කරගෙන තමන්ගේ කෙලෙස් හිතට තමන්ම ගරහ කරගත්තා කියලා. ටික වෙලාවක් යනකොට තමන්ගේම හිත තමන්ට මිල්ල වුණා. උන්වහන්සේ භාවනා කරා සමතේ වැඩුණා. පිළිකුලම සිහි කරා විදර්ශනාවට හැරුණා. උන්වහන්සේ අර ආසනයේදීම කෙලෙසුන්ගෙන් මිදලා රහත් වෙනවා. මේ බුද්ධ ශාසනය තුල මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ රහත් වෙලා තමන් ධර්මය අවබෝධ කරගත් ආකාරය රාගේ ප්‍රහාණය කරගත් ආකාරය ගැන උදාන ගාථා පළ කරලා පිරිනිවන් පාන. එතකොට අපිට පේනවා මේ හිත මොනතරම් පහත් මට්ටමකට පත් වෙනවද? මොනතරම් පහත් සිතුවිලි වලට හිත ලක් වෙනවද? හැබැයි ඔය අතරේ සසර පෙරුම් පුරාගෙන කාමයන්ගේ ආදීනව සිහි කරගෙන පිළිකුල් භාවනාවල් වඩාගෙන බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි රාගස්ස පහනාය අසුභ භාවේ තබ්බා රාගස්ස පහනාය කෙනෙක් අසුභ භාවනා වඩනවා නම් රාග හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ කියනවා ඇවිස්සෙන විකෘති රාගය දැවෙන කෙලෙස් සහිත හිත ගින්දරකට කුකුල් පිහාටක් අල්ලපුවාම ඒ සැනින් ඇකිලිලා යනවා වගේ රාගසිත තමා තුළම යටපත් වෙලා යනවා. ඒ පිණිස පිළිකුල් භාවනාවම වඩන්න කියනවා. පිළිකුල සිහි කරන්න කියනවා. කායගතා සති භාවනාව, පිළිකුල් භාවනාව, අසුභ භාවනාව මේ හැම භාවනාවකින්ම කයේ අතහස භාවයේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි හැබැයි මේක තමාතුලින් ධර්මයට අනුව හිතන්න ඕනේ. එහෙම නැතුව මලමිනී දැක්කා කියලා රාගෙ නැති වෙන්නේ නැහැ. මලමිනී කැපුවා කියලා රාගෙ නැති වෙන්නෙත් නැහැ. තමාතුලින් විමසලා ධර්මයේ තුලින් දකින්න බැරි නම් ඔබ බලන්න සමහර මරණ පරීක්ෂකයෝ අතර සල්ලාලියෝ නැද්ද කියලා. මරණ පරීක්ෂකයෝ අතර ඇති තමන්ගේ බිරිඳ ඉක්මවල සල්ලාලකම යන අය. කොච්චර කුණු වෙච්ච මලමිනී පරීක්ෂණ කරත් මිනී එම්බාම් කරන අය අතර ඇති සල්ලාලියෝ ඕන තරම්. අර එම්බාම් කරන මිනිහෙක් හරි බුදියන්න පුළුවන් නම් බුදින ජාතියේ විකෘති සත්තු. එතකොට අපිට පේනවා එවැනි දේවල් දැක්කා කියලා මිනිහ කැපුවා කියලා කුණු වෙච්ච මිනිහ දැක්කා කියලා ඒක තමා තුලින් යෝනිසෝ මානසිකාරය යෙදෙමින් ධර්මයට අනුකූල විමසන්නේ නැත්නම් එයාට රාගේ සිත යටපත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා රාගේ ප්‍රහාණය කරගන්න නම් ධර්මයේ තුලින් තමා තුලින් විමසලා බලන්න. පිංගතුනි තව සිදුවීමක් තියෙනවා. මේක සඳහන් වෙන්නේ මහරහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව. මේක අටුවාවක සඳහන් වෙනවා. වෙළඳාම යන තරුණෙක් බිරිඳක් එක්ක තරුණියක්ව හිතවත් කරගෙන විවාහ වුණා. දැන් විවාහ වෙලා තමන්ගේ ගමට ඇවිල්ලා ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. දැන් මේ බිරිඳත් එක්ක මේ තරුණයා පුදුම ආදරේ බිරිඳට, හරි ආදරේ තමන්ගේ බිරිඳට. දැන් ආදරෙන් ජීවත් වෙනවා. හැබැයි තින් වෙළඳාමයන් ජීවත් වෙන ක්‍රමයක් තියෙනත් ඉතින් වෙළඳාම යන්න වෙනවා. දැන් බිරිඳත් එක්ක ටික කාලයක් ආදරෙන් ජීවත් වෙලා අගහිඟකම් එනකොට කල්පනා කරා මං ඉතින් වෙළඳාම ගිහිල්ලා කීයක් හරි හොයාගෙන ඉන්නම් කියලා. බිරිඳටත් කියලා ඔයා පරිස්සමෙන් ඉන්න, ආරක්ෂා වෙලා ඉන්න, ඔහොම නිදහතේ කියලා යන්නේ කියලා ගෙදරින් ගියා. දැන් වෙළඳාම ගිහිල්ලා ටික දවසක් ඉන්නකොට බිරිඳට රාගේ පාලනය කරගන්න බෑ. අර ස්වාමියාගේම සහෝදරේ, ඥාති සහෝදරයෙක් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කරගත්තා. දැන් රාගේ නිසාම අර ස්වාමියා වෙළඳාම ගිහින් ටික දවසක් යනකොට ඒ වෙන සහෝදරයෙක් එක්ක සම්බන්ධය ඇති වුණා. දැන් මේ සම්බන්ධය ඇති වෙලා දැන් රාගිකව ඔවුන් ජීවත් වෙනවා. දැන් දන්නේ නෑ අරයා වෙළඳාම ගිහිල්ලා. දැන් කාලයක් ගත වෙනකොට, දැන් මාස කීපයක් ගත වෙනකොට දැන් මේක දුරදිග ගියා. දැන් නැතුව බෑ. දැන් ආරංචි වුණා අන්න වෙළඳාමේ ගිය ස්වාමියා එනවලු. දැන් දැනගත්තා දැන් ආවට පස්සේ කොහොම හරි මේව ආරංචි වෙයි. ආරංචි වුණාට පස්සේ එක්කෝ මට කරදර වෙයි. ආරංචි වෙන්න කලින් දැන් බිරිඳම අර ස්වාමියාගේ සහෝදරයට කියනවා අයියාව මරන්න කියලා. ආපු ගම ආරංචි වෙන්න කලින් මරන්න කියලා. මුලදී අකමැති වුණා. මං කොහොමද මගේ සහෝදරයා මරන්නේ? ඒ වුණාට රාගේ ඊට වඩා බලවත්. රාග සිතුවිල්ල තුල අර බිරිඳ දැන් පොළඹවනවා. අපි දෙන්නට මේ ජීවිතය ගත කරන්න නම් මේක කරන්න වෙනවා, නැත්නම් අපිට කරදර වෙනවා. අවසානයේ රාගය නිසාම දැන් සැලසුම් කරා. එදා තමන්ගේ ස්වාමියා වෙළඳාමේ ගිහිල්ලා අනේ බොහෝ කාලයකට පස්සේ බිරිඳට ආභරණ අරගෙන ඇඳුම් පැළඳුම් අරගෙන ආවා. අනේ මගේ බිරිඳ මං එනකම් බලාගෙන ඇති කියලා ගෙදර ආපු දවසේ කපටිකමට බොහෝ ආදරෙන් පිළිගත්ත. පිළි අරගෙන රෙදි ටිකක් දුන්නා. ඔයා එහෙනම් ගිහිල්ලා මහන්සි ඇතිනේ ගිහිල්ලා අර වැවට ගිහිල්ලා නාගෙන කරගෙන එන්නකෝ කියලා පිටත් කළා. පිටත් කරලා ආයුධයක් මැදලා පිටිපස්සෙන් දොරෙන් දුන්නා. නාල උඩට එනකොටම බෙල්ලට කොටන්න කියලා අර සහෝදරයව යැව්වා. දැන් බිරිඳ තමයි මේක සැලසුම් කරන්නේ. අර ස්වාමියා නාන්නේ යන්නේ බිරිඳ ගැන ආදරින්මයි. නාන වෙලාවෙත් හිතන්නේ අනේ මගේ බිරිඳ මේ දවස් ටිකේ තනියෙන් හිටියේ කොහොම හිටියද දන්නේ නැහැ, ගෙදර කෑවද බීවද දන්නේ නැහැ, අඩුපාඩු කොහොමද දන්නේ නැහැ, මං ගෙනාපු බඩුමුට්ටු ටික අනේ ටික දවසකට අපිට සතුටින් ඉන්න පුළුවන් හිතාගෙන නාල ගොඩට එනකොටම හැංගිලා ඉඳලා පැන්න බෙල්ලටම කෙටුවා. එහෙම ඇදගෙන වැටෙනකොටම අනේ මගේ බිරිඳ කියලා මතක් වුණේ තමන්ගේ බිරිඳව. මම නැති වුණාට පස්සේ මගේ බිරිඳට මොකක් වෙයිද කියලා බිරිඳ ගැනම සෙනෙහසින් මැරුණා. දන්නේ නෑ මරණයට පත් වෙලා දැන් මිනිහ කොහෙ හරි ගිහිලා හංගන්න නැති, කුණු වෙලා යන්නේ කැලේකට දාන්න නැති, දැන් අර දෙන්න ජීවත් වෙනවා. දැන් අර අනියම් ස්වාමියත් එක්ක බිරිඳ ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට බලු පැටියෙක් එනවා, ඇඟේම දැවටි දැවටි පුංචි බලු පැටිය. මේ කායි යන යන පස්සෙන් එනවා, දර කඩන්න ගියත් පස්සෙන් එනවා, ඇඟේම දැවටිනවා, උයන තැනත් පස්සෙන් එනවා, යන යන තැන මේ සතා පස්සෙන් එනවා. කට්ටියත් කියනවා මේ ඔයාගේ පස්සේ මොකද අර සතා එන්නේ. දැන් ටික දවසක් යනකොට හිතුණා මේ අරයද දන්නේ, මේ මැරිච්ච ස්වාමියාද දන්නේ කියලා හිතුණා. ඒ ඇතිවෙච්ච බයත් එක්ක දැන් හිතෙනවා අර සතා දකින්නකොට හිතෙනවා මේ ආද දන්නේ. දර කඩන්න යනකොට පස්සෙන් මේනවා කැලේටම ගිහිල්ලා පොල්ලක් අරගෙන අර සතාට ගහලා ගහලා බලු පැටියව මැරුවා. ඊ අර ස්වාමියා බල්ලෙක් වෙලා ඉපදිලා ආදරෙන් මැරුණේ පස්සෙන් මේනවා. එතන දෙවනි වතාවෙත් මැරුම් කෑවා. ඒ මැරුම් කාලා ටික දවසක් යනකොට මෙන්න ගැරඬියෙක් එනවා පස්සෙන්. බිරිඳගේ රෙදි තියෙන්නේ යම් තැනකද, මූ රෙදිවල එතිලා ඉන්නවා. එක්කෝ යන යන තැන පස්සෙන් එනවා, බලාගෙන ඉන්නවා, කිසි අනතුරක් නෑ. වත්තට ගියත් පේන තැනකට වෙලා මේ ගැරඬිය බලාගෙන ඉන්නවා. කුසියට ගියත් පේන තැනකට වෙලා ගේ දිහා බලාගෙන ඉන්නවා. එක්කෝ රෙදි ටිකක් තියෙනවා නම් ඇවිල්ලා රෙදිවල එතිලා ඉන්නවා. බයක් ඇති වුණා. හිතට ආව සිතුවිල්ලක් මී අරයට දන්නේ. අන්න ආපු සිතුවිල්ලත් එක්ක කල්පනා කරා කොහොම හරි මේකව මරන්න ඕනේ. දැන් තුන්වෙනි වතාවටත් අර ගැරඬියව මරනවා. ස්වාමියාගේ ඊළඟ ආත්මේ මැරුවා. බලන්න රාගයේ තියෙන භයානකකම කියන්නේ මේ විදිහට මැරුම් කාලා ඊළඟට ඒ බිරිඳගේ කුසීම දරුවෙක් හැටියට ඊළඟ ආත්මේ පිළිසිඳගත්තා. දැන් අර මැරුම් කාපු ස්වාමියා දැන් කුසී පිළිසිඳගත්ත දරුවෙක් වෙලා. හැබැයි මේ දරුවා දැන් පිරිමි දරුවෙක් ඉපදුනා. මේ ළමයට අර ආදරේ සෙනෙහස ඇල්මත් එක්ක කර්මාන් රූපීව ඇදිලාවට කුසට අම්මා දරුවට කිරි දෙන්න ලං වෙනකොට ළමයා යටිගිරියෙන් කෑ ගහනවා. අම්මා ලං වෙනකොට ළමයා කෑ ගහනවා, මාව මරයි කියන බය ළමයාට ඇති වෙනවා. කිරි බොන්නේ අම්මගේ. අම්මා ලං වෙනකොට දරුවා කෑ ගහනවා. ඒ නිසා අන්තිමට ඥාති ගෙදරක දරුවා හදාගත්තා. ගෙදරට එන්නේ අම්මා දකින්නකොට දුවනවාම. අන්තිමට අවුරුදු 7ක් 8ක් වගේ වයස එනකොට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන චාරිකායේ වැඩම කරනකොට මේ ගමට බුදුරජාණන් වහන්සේ වඩිනවා. එදා බණහන්න හිටපු පිරිස අතර මේ පුංචි දරුවත් එදා ඥාතීන් එක්ක බණහන්න ගිහිල්ලා හිටියා. එදා බණහලා මම පැවිදි වෙනවා කියලා තීරණය කරලා පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලෙකින් උන්වහන්සේ කෙලිසුන්ගෙන් මිදලා රහත් වෙනවා. මේ මහරහතන් වහන්සේගේ ජීවිත කතාව තමයි ඔය. එතකොට අපිට පේනවා සසරේ රාගය නිසා මේ වගේ මොන තරම්නම් මිනිස්සු අකුසල් වලට පෙළඹෙනවද. මිනීමැරුම්, අපරාධ, මේ කෙරෙන බොහෝ දේවල් වල කොහේ හරි ගත්තොත් මේ සල්ලාලකම් ගෑවිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ රාගය කියලා කියන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ සමහර වෙලාට මේ බණහන උපාසකවරු වෙන්න පුළුවන්, උපාසිකාව වෙන්න පුළුවන්, තරුණියෝ වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් අනේ අපි කොච්චර වාසනාවන්තද. සමහර වෙලාවට අපි කොහොමත් අපි දමණී වෙලා ඉන්නවා, අපි හරියට පන්සල් ටික රකින්නවානේ. හැබැයි ඔබ හිතන්න මේ බණහන අතර සංසාරි සල්ලාලියෝ වෙලා වෙච්ච කොච්චර ඇද්ද? සසරේ රාගය නිසා මැරුම් කාපු කොච්චර ඇද්ද? ඔබ තනියෙන් හිතන්න සසරේ රාගය නිසාම කොච්චර මන් නිරේ වැටිලා ඇද්ද? රාගය නිසා කොච්චර තිරිසං ආත්මවල හරි ඉසිදාස්ගේ පෙර ආත්මවල වගේ කුණු වෙලා කොච්චරනම් සසරි දුක් විඳලා තිරිසං ආත්මවල දුක් විඳලා ඇද්ද? රාගය නිසා කොච්චර සසරේ මං අපාගාමි වෙලා ඇද්ද? හැබැයි දැන් ඔබට ඒ තරම් දුක් විඳ විඳ සසරේ ආවත් රාගි සංසිඳුණද නෑ. හැබැයි ආයේ ආයෙමත් රාගසිත බලවත් වෙනවා, ආයමත් මතු වෙලා එනවා. ඒක කවදාවත් සංසිඳීමක් වෙන්නේ නැහැ. ඔබ අවබෝධයෙන්ම දැකලා ධර්මයේ තුලින්ම ප්‍රහාණය කරගන්න තෙක් ඒ රාගසිත බලවත් වෙවි බලවත් වෙවි එනවා. ඒ රාගයේ බලවත් වීම තුල තිරිසනික් වෙන්න පුළුවන්. සමහරුන්ට තිරිසන් සත්තුත් Tamante ඒ මොහොතට ඒත් කමක් නැහැ. ඒ වගේ ඔබ බලන්න ওই පොත්පත්වල මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ලියපු පොතක් තියෙනවා, දිත්ත ධම්ම වේදෙනිය කම්ම විපාක කියලා. එතුමා පරීක්ෂණ කරලා ලියපු පොතක්. ඒකේ සඳහන් වෙනවා සමහර හරක් එක්ක, බල්ලෝ එක්ක, සත්තු එක්ක, තිරිසන්ණු එක්ක ඒ තරම් රාගය කියන්නේ ඒ තරම් පහත් මට්ටමට වැටෙන දෙයක්. හැබැයි ඔවුන්ට ඒ විදිහෙම දුක් විඳලා කුණු වෙලා පණුව ගහලා කර්ම විපාකත් එක්ක දිත්ත ධම්ම වේදනිය විඳවපු හැටි ඒ පොතේ එතුමා අත්දැකීම් ක්‍රමයක් හැටියට ඒ අය ගැන හොයලා ඒ තැන්වලට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත ගැන අධ්‍යයනය කරලා වර්තමානයේ ලියපු පොතක් තියෙනවා. ඒ නිසා රාගයේ ස්වභාවය ධර්මයේ තුලින් ඔබ හොඳට විමසලා බලන්න. හැබැයි බලන්න ඔබ සසරේ පාරමී පුරාගෙන ආපු මහා පින්වන්ත අය මොනතරම් ගුණහපත්ද. දැන් පිප්පලි කුමාරයා, පිප්පලි කුමාරයා කියලා කියන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ රත්තරම් පාට ලස්සන ශරීරයක් තියෙන භද්‍රා කාපිලානිය පස්සේ පැවිදි වෙලා රහත් වුණා. තමයි තමන්ගේ බිරිඳ බවට අකමැත්තෙන් කිසිම රාග සිතුවිල්ලක යෙදෙන්න වුවමනාවක් නෑ. පුදුම බ්‍රහ්මචාරී සසර පුරුද්දක් තිබුණා. හැබැයි දෙමව්පියන්ගේ පෙළඹවීම නිසාම විවාහ කරලා දුන්නා. විවාහ වෙච්ච දවසේ පිප්පලී කුමාරයා භද්‍රා කාපිලානිය කියන්නේ බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ කෙනෙක්. හැබැයි දෙන්නට දෙන්නම පොරොන්දුවක් වුණා. එක ඇඳේ නිදා ගන්නවා, එක යහනේ. හැබැයි මල් අතිරුවා. ඇඳේ හරියටම මැදින් මල් මාලාවක් තියලා දෙන්නම අදිෂ්ඨානයක් කරා. තමන්ගේ හිතට පිප්පලී කුමාරයාගේ පැත්තේ තියෙන මල් මාලාව ගැන අදිෂ්ඨානයක් කරා, මට මේ භද්‍රා කාපිලානිය ගැන රාග සිතුවිල්ලක් ඇති වුණොත් මේ පැත්තේ තියෙන මල් මාලාව මල් පරවේවා. ඊළඟට භද්‍රා කාපිලානිය තමන් මල් මාලාවක් ඇඳ මැද්දේ තියලා අදිෂ්ඨානයක් කරනවා, මේ පිප්පලි කුමාරයා ගැන මට රාග සිතුවිල්ලක් හරි ඇති වුණොත් මේ මල් මාලාව පරවේවා. අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙනවා. හැබැයි රාග සහිත සිතුවිල්ලක්වත් නැතුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. අර මල් මාලාවන් දෙකම පරවෙන්නේ නැතුව තිබුණා කියන. එතකොට බලන්න මේ බුද්ධ ශාසනය තුල එවැනි මහා පුදුම සිල්වත් ගුණධර්ම ඇතුව ගුණධර්ම පුරණ අය සසරේ ඉඳලා තියෙනවා. ඒ නිසා ඔබ වැරදි කාම සේවනයෙන් වළකින්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දැන් පංචශීල ගත්තට ඔය පංච සීලයේ තුල ශික්ෂාපද තුල ඔබම බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුස්සීල කෙනාට ලැබෙන විපත්. පළවෙනි එක ආර්ථික පිරිහීම. සල්ලාලකම් නිසා කොච්චර මිනිස්සු විනාශ වෙනවද? සමහරු හම්බ කරගන්න ධනිය ගෑනුන්ටම වියදම් කරලා සල්ලාලකමීම ගිහිල්ලා විනාශ වෙනවා. තමන්ගේ විවාහක බිරිඳට දරුවන්ට කන්න නැහැ. ඒ සල්ලි ටික වටේම ඉන්න සල්ලාල කාන්තාවන්ට බෙදලා විනාශ කරලා හල්ලාලකමේ ගිහිල්ලා හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාශයි. ගෙවල් වල බිරිඳ දරුවෝ හැඬු කඳුලින් ජීවත් වෙන. ඒ නිසා මිනිස්සු ධනෙන් පිරිහිලා යනවා. ඊළඟට නින්දා පහස. බලන්න සමාජයේ මේව හංගගෙන ජීවත් වෙන්න බෑනේ. මේක දිත්ත ධම්ම වේදනීය කර්ම විපාකයක් හැටියට බුදුහාඳුරෝ පෙන්වන මහණෙනි. මෙලව සමාජ අපකීර්තියක් පැතිරෙනවාමයි. ඔබ හොඳට බලන්න ওই සල්ලාල ජීවිත ගත කරන අය සමාජයේ ඒව මිනිස්සු දන්නව. යාළ හිතාගෙන ඉන්නේ අනේ අපි ගැන දන්නේ නැහැ, කවුරුත් අපි එකේ වරන් අහුවෙලා නැහැ කියලා. හැබැයි මිනිස්සු යන්නේ ඇරලා කියන්නේ අන්න අර වනචරයා, අන්න අර සල්ලාලයා. තව කියන වචන තියෙනවා එතකොට අපිට පේනවා සමාජයේ තුළ මොන තරම් මෙලව අපකීර්තියක් විඳිනවාද. ඊළඟ දේ තමයි ඔහු තමන් තුළින් තමන් විඳවනවා. තමන්ට පිරිසක් අතරට යනකොට බුදුරජාණන් වහන්සේ පෙන තුන්වෙනි දිට්ඨ ධම්ම වේදෙනී විපාකේ තමයි තමන්ට තැති ගැනීමක් ඇති වෙනවා. කවුරු හරි hina වුණත් හිතන්නේ මුන් මේ මගේ වැරදි දැනගෙන තමයි මගේ වහුවිලාද දන්නේ, අරුන්ට ආරංචි වෙලාද දන්නේ, ඔය hina වෙලා මන් දිහා බලන්නේ මුන් මං ගැන දැනගෙන වෙන්නේ නැති. එහෙම හිතෙනවලු. එහෙම හිතනකොට තමන් තුලින් තමන් විඳවන පිරිසක් අතර විසරදව පෙනී ඉන්න පුළුවන්කමක් නැහැ දුස්සීල කෙනෙකුට. ඊළඟ දේ තමයි මරණාසන්න වෙනකොට චිත්තපටි පේනවා වගේ පේනවා. ඒ අකුසල් බලවත් වෙනවා. ඒක මරණාසන්න කෙනෙක් මම එතුමා මරණාසන්න දවස්වල පිරිත් ටිකක් කියන්න ගිය වෙලාවේ අඬාඩා කියපු දෙයක් තමයි ඒ තමන් නිසා බිරිඳක් දරුවෙකුත් ලැබිලා ඒ වගේ අමාරුවේ දාලා බිරිඳ අවුරුදු 2-3 දිනක් ඉඳලා තියෙනවා. එක බිරිඳක් ඒ තමන්ගෙන් විනාශ වෙච්ච කාන්තාවක් වහ බීලා මැරලා තියෙනවා. ඒ බිරිඳව පේනවා මරණාසන්න මොහොතේ පෙනී ඉන්නවා කියලා. බෙල්ල මිරිකන්නේ නෝ. දැන් පේන්නේ ඒක තමයි. තමන් කරපු සල්ලාලකම් එක්ක තමන්ට ඇස් පියාගත්තහම පේනවා තමන් නිසා අමාරුවේ වැටලා ජීවිතේ නැති කරගත්ත බිරිඳ තමන්ගෙන් පලිගන්නේ නෝ. මරණ මංචකේ මේක තමයි කියවන්නේ. අනේ හාමුදුරනේ මට පේනවා අර ගෑණි මාව මරන්න එනවා. යක්ෂණියක් වෙලා මට පේන්නේ නෝ. ඒකම කියවනවා. එතකොට අපිට පේනවා තමන් කරගත් අකුසල විපාක තමන්ගේ පස්සෙන් එන හැටි. මරණ මංචකේ පවා විඳවනවා. ඒ නිසා පින්වතුනි ඔබ නිති පන්සිල් රකින්න, ඔබ ගිහි ශ්‍රාවකෙක් නම් බුදුරජාණන් වහන්සේ කාමභෝගී ජීවිතයක් ගත කරන්න සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට සීමාවක් තුල අවසර දීලා තියෙනවා. විවාහක කෙනෙකුට විවාහක ස්වාමියෙක් ඉන්නවා, විවාහක බිරිඳක් ඉන්නවා. හැබැයි වැරදි කාම සේවනයේ දෙන එකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එපා කියන්නේ. ඒකේ ආදීනෝ පෙන්නලා දෙන්නේ. ඒ නිසා ඔබ ජීවිතේ විවාහ වෙනකන් බ්‍රහ්මසර ජීවිතයක් ගත කරන්න, කුමර බඹසර කුමරි බඹසර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න, පාසල් දරුවෝ විවාහ වෙනකන් තරුණ කාලේ, විවාහ වුණාට පස්සේ ඔබ ඔබේ බිරිඳ ඉක්මවලා ස්වාමියා ඉක්මවලා අනාචාරය දෙන්න එපා. ඊළඟ දේ තමයි පෝය දවස්වලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පෝය දවසට දවස පුරා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා. අන්නේ උතුම් ගුණ ධර්මයේ නිති පන්සිල් රකින්නවා, පෝය දවසට බඹසර සිල් රකින්නවා.